ഈനാട്ട് ഗൗരവ ഹക്കീം മേമൻ ചിത്തുമ.
ബിസ്മില്ലാഹിർ റഹ്മാനിർ റഹീം. ഓണറബിൾ പ്രിസൈഡിംഗ് മെമ്പർ, ദിസ് മന്ത് ടുവേർഡ്സ് ദ എൻഡ് ഓഫ് ദിസ് മന്ത് വി
വൺ മിനിറ്റ്
റെഗുലർ സിറ്റിംഗ്സ് ഓഫ് ദി ഹ്യൂമൻ റൈറ്റ്സ് കൗൺസിൽ ഇൻ ജനീവ. And then it is also an event that will conclude in late March, where the progress that we have made on our undertakings as per the resolutions that have been passed and particularly co-sponsored by us is to come up. The leader of the opposition has brought this motion to look at specifically the issues confronting the nation in these important times, and to make sure that we don't lose sight of our commitments solemnly given to the international community. The month March is also important in another respect, where Article 50 or the Brexit exit is also to be implemented, severing the British nation from Europe, from the European community. The Geneva sessions once again take place in the shadow of Resolution 31. 30/1, I mean, which was co-sponsored by us, Sri Lanka, and adopted on the 24th of September 2015. As we know quite famously, this was the fourth Human Rights Council resolution passed on us since the year 2012. Progressively, we have had a few amendments being brought in by the proposers of the resolution, the United States, being strongly supported by the European Union and many other member states. We recall resolutions 19/2 of 22nd March 2012, 22/1 of 21st March 2013, and 27th March 2014. All these resolutions were passed in March, except the last one, which was passed in September 2015. That is why I began by saying that March has its significance, and it's pertinent to observe that we dedicate this debate to mull over the September 2015 resolution and its aftermath. You would notice that all these resolutions bear the same title: promoting reconciliation, accountability, and human rights in Sri Lanka. Significantly, if you take the individual elements of the resolution, you would note that the exhortation of the Council has been on reconciliation and accountability. In fact, the fact that we co-sponsor the resolution in 2015 represents our voluntary commitment not only to the international community, but also to our people, of our determination to confront the past, end any kind of impunity, achieve reconciliation, and build an inclusive society in which rule of law and democracy flourish with no discrimination on the grounds of parochial and sectarian distinctions. Non-inclusive institutions will only take us back to the corrosive decades of impunity which we so earnestly seek to prevent. Mr. Speaker, 1 year and 5 months since the adoption of the resolution 30/1, it is timely to take stock of our progress in implementing our commitments, to identify challenges and constraints, and to think up strategies for moving forward. And we should solicit the continued support of the international community via the Human Rights Council to march forward on our onward journey. The Council certainly set the stage for us when the international community came together in 2015 to co-sponsor a resolution which requires reciprocity on our part. We all recall that not long time ago, when the internecine war had ended in 2009, to be precise, upon the conclusion of the visit of the UN Secretary General Ban Ki-moon, we pledged in a joint communique. This was a joint communique issued by the then President Mahinda Rajapaksa and UN Secretary General of the day, Mr. Ban Ki-moon, that there would be some kind of accountability mechanism. All these four resolutions that were passed in Geneva have pivoted their pith and substance on the mechanism that was hinted at that in that communique. Mr. Speaker, long before the last resolution was passed in September 2015, we recall the mechanisms we proceeded to establish. One, the Lessons Learned and Reconciliation Commission, and its good recommendations. The Maxwell-Paranagama Commission, that sat right throughout the length and breadth of the country, and its recommendations on missing persons. Our voluntary pledge at the Universal Periodic Review to craft a national action plan on promotion and protection of human rights resulted in a number of consultations with several stakeholders, which finally led to an action plan being presented in Geneva. But we need to bear in mind that the action plan for 2017 to 2021 needs to be worked out while we proceed to overhaul human rights in an expanded chapter in the proposed new constitution. But the passage of the consensual resolution is a stark reminder that our efforts at reconciliation, accountability mechanisms, and human rights efforts at reconciliation are laudable, but we, as constituent members of the National Unity Government...
No time is over.
Yeah, just a minute, Mr. Presiding Member. In order to realize the full promise of all these reforms, we need to work out on our momentum to effect the paradigm transformation we so earnestly wish for our people. I cannot but resist the observation that from a human rights perspective, the constitutional reform process presents us an important opportunity to rectify structural deficiencies and establish a more comprehensive Bill of Rights, stronger institutional checks and balances, enhanced constitutional review, improved guarantees for independence of the judiciary, accountability of our international human rights obligations. As for our treaty obligations, our obligations under the Convention Against Torture have already been considered in November 2016. And we are also going to bring a bill about involuntary disappearances that would be presented maybe in a week or two, against enforced disappearances. So we must bear in mind, you know, on the question of enforced disappearances, when it becomes a penal offense, under international obligations, that law becomes can be applied retrospectively. All other penal offenses are prospective. But in this case, we must bear in mind, and this is why when Mr. Vimal Veerawansa was so emotionally charged, saying that we are on a witch hunt against intelligence officers. But then if intelligence officers have stepped out of the law, if they have gone and taken in innocent people and tortured innocent people and have been cause for disappearances, then it has to be looked into.
No,
this is an international obligation. Yeah. We have signed conventions where we hold ourselves responsible to the international community. And that's what accountability means. And transitional justice mechanisms are necessary for us to bring closure to the misery and trauma that people have suffered in this country. With
Thank
those
you.
Comments, Mr. presiding member, I thank you for this.
Thank you very much. Garu Douglas Devananda Mantrituma.
Nandri Sabelaka Talamadang Ragara Urupina Ravale Undre Palver Perchenahilam of the Nati Landadam Taladuki Ulana Columbrahari Edithakondal, Over Nalam, Over Horatam, Arpatam, Urvalamana, Thorvadi and Am Kangundro. இந்த அத்தனை பிரச்சனைக்கு மேலாக மிகவும் பிரதான பிரச்சனையாக பொருளாதார பிரச்சனை உருவெடுத்திருக்கின்றது. அந்த வகையில் ஏனைய அனைத்து பிரச்சனைகளையும் தீர்க்கக்கூடிய பிரதான பிரச்சனை என்ற வடிவத்தையும் இந்த பொருளாதார பிரச்சனையை கொண்டிருப்பதை உணர முடிகின்றது. எனவே இந்த நாட்டில் கூர்மை அடைந்திருக்கும் பிரச்சனையாக கருதப்பட்டு வருகின்ற தேசிய இன பிரச்சனைக்கான அரசியல் தீர்வு கூட இன்று பின்தள்ளப்பட்டுள்ள நிலையே காணப்படுகின்றது. பொருளாதார பிரச்சனையை நாம் தீர்த்து கொண்டாலும் இன பிரச்சனைக்கான அரசியல் தீர்வை பெற்றுக்கொள்வது என்பது இன்னும் சிக்கல் நிறைந்த நிலையிலேயே காணப்படுகின்றதை அன்றி பல்வேறு முயற்சிகள் தொடர்பில் எடுக்கப்பட்டு வருவதாக கூறப்பட்டாலும் அதற்குரிய இலகுதன்மையானது இன்னும் எட்டப்படாததாகவே இருக்கின்றது. இவ்வாறானதொரு நிலையில்தான் நாங்கள் நமது நாட்டின் சர்வதேச கடப்பாடுகள் குறித்து வாத பிரதிவாதங்களை நடத்தி கொண்டிருக்கின்றோம். இனப்பிரச்சினைக்கான அரசியல் தீர்வு என்பது இந்த நாட்டில் பல ஆண்டு காலமாகவே பிரியோடி போயிருக்கின்ற ஒரு பிரச்சனை என்பதை பலரும் ஏற்றுக்கொள்ளுகின்றனர். இவ்வாறானதொரு பிரச்சனையை நாம் தீர்க்க வேண்டும் என்று கூறிக்கொண்டே இறுதி வரையில் தீர்க்காமலே இருந்துவிட்டோம். இதற்கு பொறுப்பு கூற வேண்டியவர்களாக தமிழ் சிங்கள தரப்புகளைச் சேர்ந்த சுயலாப அரசியல்வாதிகளே பிரதானமானவர்களாக இருக்கின்றார்களே அன்றி இந்த நாட்டு மக்கள் அல்ல. 2001 ஆம் ஆண்டு முன்னாள் ஜனாதிபதி சந்திரிகா குமாரதுங்க அவர்களால் மிக சிறந்த அரசியல் தீர்வு ஒன்று முன்வைக்கப்பட்டிருந்தது. அந்த தீர்வை எதிர்த்த தமிழ் தரப்பினர் இன்று அரசாங்கத்தில் இருப்பதாக முன்னாள் ஜனாதிபதி சந்திரிகா பண்டாரநாயக்க அவர்கள் அண்மையில் தெரிவித்திருந்திருப்பதை நான் இங்கு ஞாபகப்படுத்த விரும்புகின்றேன். வளமை போன்ற எதிர்க்கட்சி ஆளுங்கட்சி பிரச்சனையால் அந்த தீர்வு முயற்சி தோல்வியில் முடிவடைந்திருந்தாலும் தமிழர் தரப்பை சேர்ந்தவர்கள் ஏன் அந்த தோல்விக்கு துணை போனார்கள் என்பதை நான் இங்கு கேட்க விரும்புகின்றேன். காலஞ்சென்ற நாடாளுமன்ற உறுப்பினர் கலாநிதி நீலந்திருச்செல்வம் அவர்கள் நல்லவர் வல்லவர் அறிவு சார்ந்தவர் என்றெல்லாம் நாங்கள் கருதுகின்றோம். இவ்வாறான வல்லமையுடைய சட்ட நிபுணர் நீலன் திருச்செல்வம் அவரது பெரும் பங்களிப்பில் உருவான 2001 ஆம் ஆண்டு தீர்வு திட்டம் சிறந்த ஒரு தீர்வு திட்டம் என்பதை ஏற்றுக்கொள்வார்களா? அவ்வாறு ஏற்றுக்கொள்பவர்களாக இருந்தால் அன்று அந்த தீர்வு முயற்சிக்கு எதிராக ஏன் செயல்பட்டார்கள் என்பதையே நான் இந்த சபையில் கேள்வியாக கேட்கின்றேன். அரசியல் தீர்வுக்காகவும் தேசிய நல்லிணக்கத்திற்காகவும் கிடைத்த வாய்ப்புகளை எல்லாம் தவறவிட்டுவிட்டவர்கள் இன்று சாத்தான்கள் வேதம் ஓதுவது போல் தமிழ் பேசும் மக்களது அரசியல் உரிமைக்காக வேதம் மோதி கொண்டிருக்கின்றார்கள். சர்வதேச கடப்பாடுகள் குறித்து நாம் அவதானங்களை செலுத்தி வருகின்றோமே அன்றி ஒரு சந்தர்ப்பத்திலேயாவது தேசிய கடப்பாடுகள் என்ன என்பது குறித்து சிந்தித்து பார்ப்பது தவறு இழைத்திருக்கின்றோம். தேசிய நல்லிணக்க செயல்பாடுகளை தேசிய ரீதியிலான கடப்பாடுகளையும் நாம் உரிய முறையில் வளர்த்தெடுத்திருக்காவிட்டால் சர்வதேச கடப்பாடுகள் குறித்து எந்த செயல்பாடுகளும் நமக்கு விமோசனங்களை தரப்போவதில்லை. ஒரு கை ஒருபோதும் ஓசை தராது. இரு கைகள் இணையும் போதுதான் ஓசை எழுவதற்கான வாய்ப்பு உருவாகும். ஆகவே இலங்கை தீவில் தேசிய நல்லிணக்கத்தை வளர்க்க வேண்டுமேயானால் சம்பந்தப்பட்ட இருசாராரும் ஒரு புள்ளியில் ஒருமித்து செயல்பட வேண்டும். தேசிய நல்லிணக்கம் இல்லாத சர்வதேச கடப்பாடுகள் வெறும் பானையை அடுப்பேற்றி எரிப்பதற்கு சமனானதாகும். அந்த வகையில் இந்த நாட்டில் வாழுகின்ற அனைத்து மக்களினதும் அனைத்து உரிமைகள் உட்பட அந்தந்த மக்களது அபிலாசைகளை பூர்த்தி செய்கின்ற வகையிலான ஏற்பாடுகளை நாம் கொண்டிருக்க வேண்டும். ஒவ்வொரு வருடமும் ஜெனிவா மனித உரிமைகள் கூட்டுத்தொடர் ஆரம்பிக்கப்படுகின்ற காலகட்டத்தில் மட்டும்தான் நாங்கள் இந்த விடயத்தை பற்றி பேசுகின்றோம். பின்பு அதை பற்றி மறந்துவிட்டு அவ்வப்போது உணவின் போது தொட்டுக்கொள்ள ஊறுகாய பயன்படுத்துவதைப் போல ஆங்காங்கே கதைப்பதோடும் அறிக்கைகள் விடுவதோடும் நிறுத்திக் கொள்கின்றோமே என்ற நிலை மாற வேண்டும். எனவே இது குறித்து நாம் தொடர்ந்தும் மிகவும் அர்ப்பணிப்போடு செயலாற்ற வேண்டும் என்று இந்த சந்தர்ப்பத்தில் வலியுறுத்தி கூற விரும்புகின்றேன். யுத்த முடிவுக்கு கொண்டுவரப்பட்டதை அடுத்து தேசிய ரீதியில் நாம் முன்னெடுத்திருக்க வேண்டிய கடப்பாடுகளை நாம் செவ்வனவே நிறைவேற்றியிருந்தால் இன்று இந்த சர்வதேச கடப்பாடுகள் குறித்தோ GSP+ மீதான தடை விதிப்பு குறித்தோ நாம் அல்லப்பட்டு கொண்டிருக்க வேண்டிய தேவை இருந்திருக்காது. இதை விடுத்து இரு இனங்களினதும் சில அரசியல் தலைமைகள் தொடர்ந்தும் இனவாத ரீதியாக இருதரப்பு மக்கள் மீதும் கருத்துக்களை திணித்து வருகின்ற நிலையில் நாம் தேசிய நல்லிணக்கம் குறித்தும் அரசியல் தீர்வு குறித்தும் வாத பிரதிவாதங்களை முன்னெடுத்து வருகின்றோம். தமிழ் பேசுகின்ற மக்களோ சிங்களம் பேசுகின்ற மக்களோ அடிப்படையில் இனவாதிகள் அல்ல. இந்த மக்களது வாக்குகளை அபகரிப்பதற்காக சில அரசியல் சுயநலவாதிகள் இனவாத வித்தை விதைத்து விடுகின்ற நிலையை நாம் இங்கு பெரும்பாலாக காணக்கூடியதாக இருக்கின்றது. இன்று முல்லைத்தீவு கேப்பாப்பிளவு மக்கள் 23rd நாளாகவும் தங்களது காணி நிலங்களை கேட்டு போராட்டத்தில் ஈடுபட்டு வருகின்றனர். இவர்களை தொடர்ந்து பரவி பாஞ்சான் மக்களும் போராட்ட களத்திற்குள் வந்துவிட்டனர். காணாமல் போனவர்களது விவரங்களை வெளியிடக் கோரி நேற்று கிளிநொச்சியில் கவனயீர்ப்பு போராட்டம் ஆரம்பிக்கப்பட்டுள்ளது. நாளை இவ்வாறான போராட்டங்கள் இன்னும் இன்னும் பரவலாகி காணி நிலங்களை இழந்து நிற்கும் அனைத்து மக்களும் ஏனைய தேவைகளை கொண்ட மக்களும் போராட்டங்களில் ஈடுபட மாட்டார்கள் என கூற முடியாது. இதற்கு யார் காரணம்? தமிழ் மக்களது வரலாற்றை எடுத்துக்கொண்டால் எமது மக்கள் தொடர்ந்தும் பல்வேறு ஏமாற்றங்களுக்குள் உட்பட்ட மக்களாகவே வாழ்ந்து வருகின்றனர். ஏமாற்றியவர்கள் இரண்டு தரப்புகளிலும் இருக்கின்றார்கள். ஆனால் தமிழ் மக்கள் தமிழ் அரசியல் தலைமைகளால் ஏமாற்றப்பட்டுள்ள நிலைமைகளே அதிகமாகும் என்பதை நான் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். கடந்த கால தேர்தல்களை எடுத்துக்கொண்டால் எமது மக்களின் வாக்குகளை கொள்ளையடிப்பதற்காகவே எமது மக்கள் பரலாறும் ஏமாற்றப்பட்டனர். நடைமுறைக்கு சாத்தியப்படாத வாக்குறுதிகளை பல அவர்களுக்கு வழங்கப்பட்டன. எங்களுக்கு வாக்களியுங்கள், நாங்கள் உங்களது காணிகளை படையினரிடமிருந்து மீட்டு தருகின்றோம், இராணுவத்தை வடக்கிலிருந்து விரட்டுகின்றோம், தமிழ் அரசியல் கைதிகளை விடுவிக்கின்றோம், காணாமல் போனவர்களை கண்டுபிடித்து தருகின்றோம், வடக்கையும் கிழக்கையும் இணைக்கின்றோம், ஜனாதிபதியும் பிரதமரும் சமஷ்டி தருவதாக வாக்குறுதி வழங்கியிருக்கிறார்கள், எனவே நாங்கள் சமஷ்டியை பெற்றுத்தருகின்றோம் என்றெல்லாம் கூறி கூறி எமது மக்களை இப்படியே தொடர்ந்து ஏமாற்ற முடியும் என நினைத்து ஏமாற்றிவிட்டு எமது மக்களின் வாக்குகளை அபகரித்தவர்கள் இன்று எமது மக்கள் மத்தியில் அம்பலப்பட்டு போயிருக்கிறார்கள். எமது மக்களை தொடர்ந்து ஏமாற்ற முடியும் என்று நம்பியிருந்த இவர்களை எமது மக்கள் புறந்தள்ளிவிட்டு சரியான திசை வழி நோக்கி பயணிக்க ஆரம்பித்துள்ளனர். இனியும் நாங்கள் ஏமாற தயாரில்லை என சபதம் எடுத்துள்ள எமது மக்கள் தங்களை ஏமாற்றிய அரசியல்வாதிகள் மீது கடுமையான வெறுப்பு கொண்ட நிலையில் இனியும் அவர்களை நம்பி பயனில்லை என்ற நிலையில் இன்று வீதிக்கு இறங்கி போராடி வருகின்றனர். கேப்பாப்பிளவில் ஆரம்பிக்கப்பட்டுள்ள இந்த மக்கள் போராட்டம் நாளை இந்த ஏமாற்று அரசியல்வாதிகளின் வீட்டு கதவுகளின் தட்டி தங்கள் இதுவரையில் ஏமாற்றப்பட்டதற்கான நியாயத்தை கோரும் வரை ஓயாத ஒரு நிலை காணப்படுகின்றது. இந்த அரசாங்கமும் எந்த அரசாங்கமும் ஆட்சிக்கு வந்த 6 மாதங்களில் அல்லது ஒரு வருட காலத்தில் தலையாய பிரச்சனைகளை தீர்க்க வேண்டும். இல்லையில் ஆரிய கஞ்சி பழங்கஞ்சி என்ற நிலைதான் அந்த பிரச்சனைகளுக்கு ஏற்படும் என்பதை நான் அடிக்கடி கூறி வருகின்றேன். கடந்த அரசு தமிழ் மக்களது பிரச்சனைகளை தீர்க்கவில்லை, எனவே இந்த அரசை கொண்டு வந்து நாங்கள் தீர்ப்போம் என்று என தமிழ் மக்களிடத்தை வாக்குறுதி அளித்து வாக்குகளை பெற்று வந்தவர்கள் தமிழ் மக்களது பிரச்சனைகளை தீர்ப்பதில் தொடர்பில் இந்த அரசின் முதல் 100 நாட்கள் வேலை திட்டத்திலும் சரி, அதன் பின்னரான கடந்த ஒரு வருடத்திற்குள்ளும் சரி நடைமுறை சாத்தியமான செயல்பாடுகளை முன்னெடுத்தார்களா? இல்லை. அழுதும் பிள்ளையை அவளையே பெற வேண்டும் என்றொரு பழமொழி தமிழில் வழங்கப்படுகின்றது. அதைத்தான் தமிழர் தரப்பை பொறுத்தவரையிலும் இந்த நாட்டை பொறுத்தவரையிலும் நான் கூறுகின்றேன். எமது பிரச்சனைகளை நாங்களே தீர்க்க வேண்டும். எமது நாட்டின் யுத்தத்திற்கு பின்னரான காலகட்டம் என்பது இனங்களுக்கிடையே பரஸ்பர புரிந்துணர்வுகளை ஏற்படுத்துவது நூடாக அந்யோன்ய நம்பிக்கையை கட்டி எழுப்பி அதனை பேணி வளர்ப்பதற்கான காலகட்டமாக மாற்றப்பட்டிருக்க வேண்டும். அவ்வாறான ஒரு முயற்சிக்கு நாங்கள் செல்லவில்லை. மாறாக சுயலாப அரசியல் கருதி இனவாதங்களையே மீண்டும் மீண்டும் தூண்டி வளர்க்கும் செயல்பாடுகளே இருதரப்பில் மத்தியிலும் நிலை கொண்டிருக்கின்றன. இவ்வாறான ஒரு சூழலில் இருந்து கொண்டு நல்லிணக்கம் குறித்து எடுக்கப்படுகின்ற முயற்சிகள் யாவும் எதிர்நீச்சல் போடுவதற்கு ஒத்ததாகவே இருக்கின்றன. அனைத்து மக்களினது உணர்வுகளை கண்டறிந்து கட்டியெழுப்பப்படுவதே தேசிய நல்லிணக்கமே அன்றி வரும் கண்காட்சி பொருள் அல்ல. இந்த நாட்டு மக்களிடையே தேசிய நல்லிணக்க சூழலை ஏற்படுத்துவதற்கென இனப்பிரச்சினைக்கான அரசியல் தீர்வை கொண்டு வருவதற்கென அதற்கான ஒரு அரசியல் ஜாப்பினை உருவாக்குவதற்கென அல்லது அரசியல் ஜாப்பு ரீதியான மாற்றங்களை கொண்டு வருவதற்கென சாதகமான ஒரு சூழ்நிலையை இந்த நாட்டு மக்களிடையே உருவாக்குவதற்கான கலந்துரையாடல் ஒன்றை அடிமட்டத்திலிருந்து நாம் மேற்கொண்டிருக்கின்றோமா? இல்லை. இவ்வாறான ஒரு நிலையில் அரசியல் ஜாப்பு குறித்து மக்கள் அபிப்பிராய வாக்கெடுப்பிற்கு செல்ல வேண்டும் என எதிர்பார்ப்பது எந்த வகையில் அது பயனுள்ளதாக அமையும் என கேட்க விரும்புகின்றேன். தென்பகுதி ஆட்சியாளர்களுடன் நாங்கள் இணக்க அரசில் நடத்திய போது யுத்தத்தை மேற்கொண்ட ஆட்சியாளர்களுடனும் யுத்தத்தை வெற்றி கண்ட ஆட்சியாளர்களுடனுமே இணக்க அரசில் நடத்த வேண்டிய நிர்பந்தம் அமைக்கிருந்தது. ஆனால் இன்று அந்த நிலைமை இல்லை. எனவே எமது மக்களின் நியாயமான கோரிக்கைகளை நியாயமான முறையில் அரசிடம் வக்கீம் கடப்பாடு இன்று தமிழ் மக்களது அதிக அளவிலான வாக்குகளை பெற்று வந்த இணக்கரசில் நடத்தும் தமிழ் தேசிய தமிழ் தரப்பினருக்கு உண்டு. அதே நேரம் நியாயமான கோரிக்கையில் இனங்கண்டு அவற்றை படிப்படியாக நிறைவேற்ற வேண்டிய கடப்பாடு இந்த அரசுக்கு உண்டு. அந்த வகையில் செயல்பாடுகள் இடம்பெற்றிருந்தால் இன்று நாம் அவருக்கும் தலைகுனிந்து கொண்டிருக்க வேண்டிய அவசியம் ஏற்பட்டிருக்காது. ஒரு நாட்டில் ஒரு தரப்பினருக்கு ஏற்படுகின்ற பிரச்சனையை அந்த தரப்பினருக்கு ஏற்படுத்த பிரச்சனையே என்று அதனை தீர்க்க முடியாமல் அதனை உதாசீனம் செய்வதால் அந்த பிரச்சனையானது முழு நாட்டினையும் முழு நாட்டு மக்களையும் எந்தளவுக்கு பாதிக்கும் என்பதை கடந்த சுமார் 30 வருட கால யுத்த அனுபவங்களில் கண்டவர்கள் நாங்கள். எனவே தமிழ் மக்களது நியாயமான பிரச்சனைகள் எவ்விதமான இடைத்தரகர்களதும் இடையூறுகளுமின்றி தீர்ப்பதற்கு இந்த அரசு அர்ப்பணிப்புடன் செயல்பட வேண்டும் என்று கேட்டுக்கொண்டு எந்த விதமான பிரிவினவாதங்களுமற்ற அனைத்து உரிமைகளையும் கௌரவங்களையும் பெற்றவர்களாக அனைத்து மக்களும் வாழுகின்ற வகையிலான ஒரு நாட்டை கட்டியெழுப்பி அதனை எமது எதிர்கால சந்ததியினரிடம் ஒப்படைப்பதற்கு ஏற்ற வகையில் எல்லோரும் ஒன்றிணைந்து உழைப்பதற்கு முன்வரும் என கேட்டுக்கொள்ளுகின்றேன். நன்றி.
தேங்க்யூ. தேங்க்யூ வெரி மச். நெக்ஸ்ட் டாக்டர் ஜாம்பதி விக்ரமத்த மெமோதே கரு ஆனந்த குமார் ஸ்ரீமந்திரம் மூலாசனிட் பமினோ.
මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, විපක්ෂ නායක සම්බන්ධන් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද කල්තැබීමේ යෝජනාව පිළිබඳව වචන ස්වල්පයක් කතා කිරීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව අපි බරපතල ලෙස සාකච්ඡා කරන යුගයක අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් තිබිලා තියෙනවා. පළමුවෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් අප මත පටවන ලද ව්‍යවස්ථාවක්. දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපේ පළමුවන ජනරජ ව්‍යවස්ථාව නිර්මාණය කරපු අවස්ථාවේදී අපිට ස්වර්ණමය අවස්ථාවක් ලැබුණා. අපි සියලු දෙනාටම පිළිගන්නට පුළුවන් විවිධ ජනකොටස්වලට පිළිගන්නට පුළුවන් ව්‍යවස්ථාවක් හදන්නට. නවරංගහලට සියලුම මන්ත්‍රීවරුන් රැස් වුණු වෙලාවේ හුඟක් අයට අමතක වෙනවා මේක. එවකට සිටපු මන්ත්‍රීවරු 157 දෙනාම ෆෙඩරල් පක්ෂයත් ඇතුළුව චලනායකම් මහත්මයත් ඇතුළුව එම රැස්වීමට සහභාගී වුණා. මන්ත්‍රීවරු 157 දෙනාම සියලුම දේශපාලන පක්ෂ සියල්ල එකතු වෙලා හදන්නට පුළුවන් හදන්නට ස්වර්ණමය අවස්ථාවක් ලැබුණා. අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් කොන්සෙන්සස් කොන්ස්ටිටියුෂන් එකක්, සෑම දෙනාටම එකඟ විය හැකි කොන්ස්ටිටියුෂන් එකක්. නමුත් ඒක අපි මගහැරියා. ඒ ව්‍යවස්ථාවේ ඉතාමත්ම හොඳ අංග ගණනාවක් තිබුණා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් කැඩීම, දේශපාලන වශයෙන් මූලික අයිතිවාසිකම් පිළිගැනීම, රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ මූලධර්ම එකතු කිරීම ආදිය තිබුණත් අපිට බැරි වුණා ජාතිය ගොඩ නැගීම පිළිබඳ ප්‍රශ්නයට අත්‍යවශ්‍ය වන විවිධ ජන කොටස් රටේ දේශපාලන බලයට, රටේ රාජ්‍ය බලයට සම්බන්ධ කර ගැනීමේ අවස්ථාව අපිට මගහැරුණා. ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් විය යුතුයි කියලා සමග පෙරමුණු රජය යෝජනා කරනකොට ෆෙඩරල් පක්ෂයේදා ඊට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කරුවා ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් විය යුතුයි කියලා. එම සාකච්ඡාව යන අතර අද අප සමග ඉන්න සිද්ධාර්ථන් මැතිතුමාගේ පියා වී ධර්මලිංග මැතිතුමා අතරමැදි යෝජනාවක් ඉදිරිපත් කෙරුවා. ෆෙඩරල් පක්ෂය වෙනුවෙන් කතා කරමින් ඔහු කිව්වා අපි ඉන්න ෆෙඩරල් ක්‍රමයක් සඳහා තමයි. නමුත් අතුරු යෝජනාවක් එකඟ විය හැකි අතරමැදි යෝජනාවක් ඔහු ඉදිරිපත් කරමින් කිව්වා ඔබලාට ඒකීය රාජ්‍යයෙන් එළියට යන්න බැරි නම් ඔබලා හැම මැතිවරණ ප්‍රකාශයේදීම කියපු දේ කරන්න බැරියයි. එනම් කච්චේරි ක්‍රමය අහෝසි කරලා ඒ වෙනුවට දිස්ත්‍රික් ජනතාවගේ ඡන්දෙන් පත් වුණු දිස්ත්‍රික් සභා පිහිටවන්නට බැරියයි කියලා. ඒ එදා ඒ අතුරුමැදි යෝජනාවට අපි කියන්නේ දකුණ හරි විදිහට ප්‍රතිචාරය ධනාත්මක ප්‍රතිචාරය දක්වලා අපි ඒ අතරමැදි යෝජනාව ක්‍රියාත්මක කරලා දිස්ත්‍රික් මට්ටමේ ජනතාවගේ ඡන්දයෙන් තේරීපත් වූ ආයතන පිහිටුවා නම් මේ රටේ ඉතිහාසය ඊට වඩා වෙනස් වෙන්නට ඉඩ තිබුණා. අපි ඒක කෙරුවේ නැහැ. ඉන්පසු භාෂා ප්‍රශ්නයද විසඳා ගන්නට බැරි වුණාම තමයි ෆෙඩරල් පක්ෂයේ නායකයෝ එළියට ගියේ 72 අනුක්‍රම ව්‍යවස්ථාව හදන වෙලාවේ. 1978 එහෙමයි. එක්සත් ජාතික පක්ෂය මැතිවරණයට පෙර මැතිවරණ ප්‍රකාශයේ කියා සිටියා දෙමළ ජනතාවට ප්‍රශ්න තිබෙන බව තේරුම් ගන්නා පිළිගන්නා එක්සත් ජාතික පක්ෂය එම ප්‍රශ්න නොවිසඳීම හේතුවෙන් දෙමළ ජනතාව බෙදුම් වාදයට තල්ලු වී ගොස් ඇති බව පිළිගන්නා අතර ඵලයට පත් වූ පසු වටමේස සාකච්ඡාවක් හැඳවා මෙම ප්‍රශ්නය විසඳනවායි කියලා පොරොන්දු වුණා. මුළු රට පුරාම උතුරු නැගෙනහිර පළාත්වලින් පිට දෙමළ ජනතාව එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන්නා. නමුත් එක්සත් ජාතික පක්ෂයට 6-5 වැඩි ඡන්දය ලැබුණට පස්සේ වටමේසයක් තියා හතරස් මේසයක්වත් නැහැ. තමන්ගේ 6-5 ඡන්ද බලය පාවිච්චි කරලා තමන්ට ඕන ව්‍යවස්ථාව හැදුවා. 72 සමගි පෙරමුණ තමන්ට ඕන ව්‍යවස්ථාව හැදුවා. 78 එක්සත් ජාතික පක්ෂය සමන්ට ඕන ව්‍යවස්ථාව හැදුවා. දෙමළ ජනතාවගේ තේරීපත් වූ නියෝජිතයෝ සම්බන්ධ වුණේ නැහැ 78 ව්‍යවස්ථාව හදන්න. අද පළවෙනි වරට අපිට අවස්ථාව ලැබිලා තියෙනවා සියලුම දේශපාලන පක්ෂවලට එකතු වෙලා අපි කාටවත් 3-2 තියා සරල බහුතරයක්වත් නැති අවස්ථාවක එහෙත් මෙම රජයට 3-2 සහයක් ලබා ගන්න පුළුවන් වෙලාවක අයවැලේකනේ ඡන්ද 165කින් සම්මත වුණු අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ පවා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳව ධනාත්මකව බලන වෙලාවක අපිට ස්වර්ණමය අවස්ථාවක් ලැබිලා තිබෙනවා. 72-78 කරන්නට බැරි වුණ දේ අපිට අද කරන්නට. එනම් එක්සත් සමිදෙනාම එකඟත්වයෙන් ව්‍යවස්ථාවක් හදන්නට. මේ පිළිබඳව අපි බලාපොරොත්තු විය යුතු ආකාරයටම ජාතිවාදී කොටස් මෙය රට බෙදීමට කරන උත්සාහයක් හැටියට පැහැදිලි විස්තර කරනවා. ඒ වගේම ව්‍යවස්ථා මරගුලක් ලෙස විස්තර කරනවා. මේ පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කරලා යෝජනාවක් සම්මත කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් හදලා එහි මෙහෙයුම් කමිටුව ඒකමතිකව තෝරලා අතුරු කමිටු ඒකමතිකව තෝරලා ඒ වගේ සභාපතිවරුන් ඒකමතිකව තෝරලා කොහොමද මේක ව්‍යවස්ථා මරගුලක් වෙන්නේ? රට බෙදන්නට ඕනද ජනාධිපතිතුමාට? ජනාධිපතිතුමා කැමතිද උතුරු නැගෙනහිරට එතුමා දැන් මේ වරින් වර යනවා උතුරු නැගෙනහිර මේ රටෙන් වෙන් වෙන්නට ඇරලා ඉන්පසු වීසා බලපත්‍රයක් අරන් උතුරු නැගෙනහිරට යන්න ජනාධිපතිතුමා කැමතිද? මුළු පළාත් 9ම අගමැති වෙලා ඉන්න අගමැතිතුමා කැමතිද පළාත් 7ක විතරක් අගමැති වෙලා ඉන්නට? නැහැ. මේ රට බෙදනවයි කියලා කතන්දරේ ඉදිරිපත් කරන චෝදනාව ඉදිරිපත් කරන අය දන්නවා හොඳටම රට බෙදන්න මේ කිසි කෙනෙකුට ඕන නැහැ කියලා. ඔවුන් සම්පූර්ණයෙන්ම දේශපාලන වශයෙන් අවස්ථාවාදී ලෙස සමහර ඒ මන්ත්‍රීවරු කියලා තියෙන එක මන්ත්‍රීවරයෙක් බොහොම වාමාංශික සම්භවයක් ඇති කෙනෙක් කියලා තියෙනවා. අපිට ඕනේ ව්‍යවස්ථාව මොනවා වුණත් කමන්නේ නැහැ. ව්‍යවස්ථාව පිට දාලා මේ ආණ්ඩුව පෙරලන්නට ඕන. ඒකයි කියලා තියෙන්නේ. අනිත් සමහරු කියනවා නැහැ. සමහරු ඉන්නවා ඇත්තටම ව්‍යවස්ථාව වෙනසකට අකමැති අවංකව. මොකද ඔවුන් ජාතිවාදී පැත්තෙන් බලන්නේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ මේ රටේ දේශපාලන බලයට ඔවුන්ට අවශ්‍ය වන්නේ මේ රටේ දේශපාලන බලයට විවිධ ජන කොටස් සම්බන්ධ නොකිරීමට. ඔවුන්ගේ ඒක වඩා අත්‍යවශ්‍යම වඩා ගරු කළ යුතුයි ඔවුන්ට. මොකද ඔවුන්ගේ ප්‍රතිපත්තිය ඒකයි. මේ බෙදුම්වාදය පිළිබඳව රට බෙදීම පිළිබඳව කතා කරන ලියන අපේ මගේ වෘත්තියටම සම්බන්ධ බොහොම ජ්‍යෙෂ්ඨ උගත් මිතුරෙක් ඉන්නවා. ඔහු මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා මමත් සම්බන්ධ වුණ හිටපු සම්මන්ත්‍රණකදී කිව්වා මොනවද දෙමළ ජනතාවට තියෙන ප්‍රශ්න? What problems do the Tamils have? We go in the same bus we share the same teapot. අපි එකම බස් එකේ යන්නේ අපි එකම තේ පෝච්චිය බෙදා ගන්න කිව්වා. මම උත්තර දීලා කිව්වා that is the problem. ඒක තමයි ප්‍රශ්නේ. ඔබලා ලෑස්ති තේ පෝච්චිය බෙදා ගන්න නමුත් ඔබලා කැමති නැහැ රාජ්‍ය බලය බෙදා ගන්න. ඔබලා කැමති නැහැ ආණ්ඩු බලය බෙදා ගන්න. ඒක තමයි මූලික ප්‍රශ්නේ. මේ අන්තවාදී කොටස් ලෑස්ති නැහැ. මේ රටේ රාජ්‍ය බලයට මේ රටේ ආණ්ඩුකරණයට විවිධ ජන කොටස් සම්බන්ධ කරගන්න. එම නිසා අද විසඳිය යුත්තේ ඒ ප්‍රශ්නයයි රාජ්‍ය බලය පිළිබඳ ප්‍රශ්නයයි. අද අපිට පළවෙනි වරට දෙමළ ජනතාවගේ තේරීපත් වූ නායකයන් ඇවිල්ලා කියනවා අපි ලෑස්ති එක තනි රටක් තුළ නොබෙදිය හැකි රටක් තුළ මේ ප්‍රශ්නය විසඳගන්න කැමතියි කියලා. එතකොට අපි කියනවා නෑ නෑ උඹලා මේ බොරු කියන්නේ. අපි අන්තවාදීන් කියනවා නෑ නෑ උඹලා මේ බොරු කියන්නේ. ඉතින් මෙවැනි අවස්ථාවක් අය කවදාක්වත් ලැබෙන්නේ නැහැ. මේ ස්වර්ණමය අවස්ථාව පැහැර හරින්නේ නැතුව එකඟත්වයේ නම්‍යශීලීවේ අපි කවුරුත් විරුද්ධයි මේ රට බෙදනවට. මේ රට ආරක්ෂා කරගත යුතුයි එක තනි රටක් හැටියට මේ රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරගත යුතුයි. නමුත් ඒ වගේම මේ රටේ රාජ්‍ය බලය මේ රටේ ආණ්ඩු කර කිරීමේ බලතල අපි විවිධ ජන කොටස් අතර බෙදා හදා ගත යුතුයි. එමගින් විතරයි මේ ප්‍රශ්නේ විසඳිය හැක්කේ. මම 2006දී එවකට රජය විසින් පත් කරන ලද බලය මේ සර්වපාක්ෂික සමුළුවට උදව් කරන්නට පත් කරන ලද විද්වත් කමිටුවේ සාමාජිකයෙක් වෙලා හිටියා. එම සාමාජිකයන්ට සහ APRC කමිටුවට කරපු පළවෙනි කතාව එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තුමා කරපු කතාව පිළිබඳ මම වචන සඳහන් කරන්න කැමතියි. එතුමා කියනවා finding a political and constitutional solution to the national question requires a multi-party effort. සර්වපාක්ෂික උත්සාහයක් දැරිය යුතුයි මේ ප්‍රශ්නේ විසඳන්න. එතුමා කියනවා we must explore all past attempts from the Bandaranaike Chalanayagam pact onwards. Bandaranaike Chalanayagam කිව්සුමේ සිට සියලුම කරපු කලින් කරපු උත්සාහයන් දිහා බලලා අපි ඒ වගේම appropriate lessons අවශ්‍ය පාඩම් ඉගෙනගෙන කරන්නට ඕනේ. එතුමා කියනවා එතන නවතින්නේ නැතුව කියනවා people in their own localities must take charge of their destiny and control their politico-economic environment. Honorable Marasinghe has also given his time to me, sir.
All right.
Okay. So I have a few more minutes.
That's another additional 4 minutes, sir.
Yes. People in their own localities, ek ek palat wale inna jana kotas wal, tamange destiny ek, tamange in charge of their destiny and control their politico-economic environment. තම දේශපාලන ආර්ථික පරිසරය එහි ඉරණම control එක ඔවුන් අතේ තිබිය යුතුයි. Central decision making that allocates disproportionate resources has been an issue for a considerable time. කේන්ද්‍රයට ඕන්ඩ වඩා බලතල තියෙනවා. ඒකට එතුමා විරුද්ධ වෙනවා. එතුමා කියනවා in addition it is axiomatic that devolution also needs to address issues relating to identity. අනන්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයද බලය බෙදා හැරීමෙන් විසඳිය හැකි. As well as security and socio-economic advancement. කියන්නේ ඒ පළාත්වල තියෙන ආරක්ෂක තත්ත්වය සහ සමාජ ආර්ථික දියුණුව පිළිබඳවද එතුමා සඳහන් කරනවා. In this regard, it is important to address the question of regional minorities. In sum, any solution needs to be a matter of urgency, allow people to take charge of their own destiny. ඒ පළාත්වල ඉන්න ජන කොටස් වලට තමන්ගේ ඉතිහාසය පිළිබඳ ඔවුන්ගේ අතට ඔවුන්ගේ ડેස්ටිනි කියන වඩා හොඳම වචනය මොකද්ද? ඔවුන්ගේ ડેස්ටිනි
එක. ඔබතුමාට තව විනාඩි 4ක් ලැබෙනවා හෙක්ටා පොල් මන්ත්‍රීමාගේ.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. Charge their own destiny. This has been tried successfully in many parts of the world. එතුමා ලෝකයේ තිබෙන අනිකුත් උදාහරණ අරන් කියනවා. මේ වෙනත් රටවල්වත් මේ ප්‍රශ්නේ විසඳලා තියෙන්නේ මේ ආකාරයටයි. There are many examples around the world that we may study as we evolve a truly Sri Lankan constitutional framework, including our immediate neighbor India. India ඇතුළු වෙනත් රටවල් වල මේ වගේ ප්‍රශ්න විසඳා තිබෙන්නේ කොහොමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාවිච්චි කරලා කියන පිළිබඳව අපි ඉගෙන ගන්නට ඕනේ. Therefore, it behoves on particularly the majority community to be proactive in striving for peace, and there must be a demonstration of a well stretched hand of accommodation. Etuma maha pradhana janakotta ase singhala janata kotta aseta de kiyenawa obala proactive wenno ne mita wada kriyaakari lesa mekata sambandha vela me prashna visandannata on kiyala apita arudu 28 ka balaya beda harim pilibanda addakim thibena mehedi me pilibandawa mahamathi warun උතුරේ නැගෙනහිර නැවේ දකුණු පළ දකුණේ තිබෙන පළාත් හතේ මහාමතිවරුන් එක මතයක ඉන්නවා. මම ඉතාමත්ම කැමැති සතුටෙන් සතුටුයි කියන්නට එම ඇමතිවරුන් හැම අවස්ථාවෙදීම මෙම පාර්ලිමේන්තුවෙන් පත් කරන ලද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව ඉදිරියට ඇවිල්ලා අනු කමිටුවට ඉදිරියට ඇවිල්ලා ඊට කලින් 2008 මහාමතිවරුන්ගේ සම්මේලනය විසින් කරපු යෝජනාවල මේ හැම එකම කිව්වේ මොකද්ද? බලය බෙදා හැරීම නිර්ව්‍යාජ විය යුතුයි, ප්‍රමාණාත්මක විය යුතුයි. ඒ වගේ තිබෙන ප්‍රශ්න ආණ්ඩුකාරවරුන්ට ඕන්ට වඩා වැඩියෙන් බලතල තිබෙනවා. රාජ්‍ය සේවය පිළිබඳ සම්පූර්ණ කොන්ට්‍රෝල් එක තිබෙන්නේ ආණ්ඩුකාරවරුන්ට. ඕන් කියලා දෙනවා ඒ වෙනුවට ඕන්ට බලය இல்லන්නේ. ඕන් ඉල්ලා සිටිනවා ඒ වෙනුවට දෙන්න කියලා. ඒ බලතල ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමකට මත් කේන්ද්‍රයේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින්පත් කරන ලද එන්නේ එවැනි ඉතාමත්ම ප්‍රායෝගික යෝජනා ඕන් ඉදිරිපත් කරලා තිබෙනවා. ඊළඟට අප අද වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ පළාත් සභාවක් විසිරුව හරින්න බලතල. අර උතුරු නැගෙනහිර ප්‍රශ්නේ ආපු වෙලාවේ වදරාජා පෙරමාල් මහැමතුමා හිටපු කාලයේ ප්‍රශ්නේ අතුල්ලාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විධිවිධාන නැති නිසා වෙනම පනතක් ගේනට සිදු වුණා. අද අපි යෝජනා කර තිබෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න. යම්කිසි පළාත් සභාවක් මේ රටේ එක්සත්භාවයට විරුද්ධව මේ රටේ භෞමික අඛණ්ඩතාවයට ස්වාධිපත්‍යයට විරුද්ධව කටයුතු කරනවා නම් එවැනි පළාත් සභාවක බලතල පවරා ගැනීමට සහ අවශ්‍ය නම් එම පළාත් සභාව විසිරුවා හැරීමට කේන්ද්‍රයට බලය තිබිය යුතුයි කියලා. මම ඉතාමත්ම කැමැති සතුටුයි කියන්න දෙමළ ජනතා දෙමළ ජාතික සන්ධානය ඒට දක්වා තිබෙන්නේ ඉතාමත්ම යහපත් ප්‍රතිචාරයක්. ඔවුන් කියා තිබෙන්නේ එකම දෙයි ඒ බලය අනිස ලෙස පාවිච්චි කරන්න ඉඩ දෙන්නේ නැත්නම් එහෙමනම් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. අද කලින් වගේ නෙවෙයි 19 සංශෝධනයට කලින් වගේ නෙවෙයි අද 19 සංශෝධනය යටතේ ජනාධිපතිවරයාගේ ඕනෑම ක්‍රියාවක් මූලික අයිතිවාසිකම් යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පැමිණි ප්‍රශ්න කළ හැකි. එම නිසා අත්නෝමිතිකව ඒ බලය පාවිච්චි කිරීම පිළිබඳ ප්‍රශ්නය අද පැන නගින්නේ නැහැ. ඉතින් අද මේ වගේ ඉතාමත්ම සාධාරණ ලෙස කටයුතු කරන දෙමළ ජාතික නායකත්වයක් ඉන්න වෙලාවේ සම්බන්ධයෙන් මැතිතුමා වගේ රටම පිළිගන්න දෙමළ ජනතාවගේ ඉමහත් ගෞරවයට පත්වී සිටින ජ්‍යෙෂ්ඨ නායකයෙක් සිටින වෙලාවේ මේ ප්‍රශ්නය විසඳා ගන්නට ඕනේ. මේ ප්‍රශ්නය මෙසේ විසඳා ගත්තේ නැත්නම් අපිට බෑ තවත් පරම්පරාවකට මේක තියන්න බෑ. මේ ඊළඟට ප්‍රධාන පක්ෂ දෙක එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයේ පළවෙනි වරට එක ආණ්ඩුවකට සම්බන්ධ වෙලා තිබෙනවා. එම නිසා මේ කොම්බිනේෂන් එක අය එන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ප්‍රධාන දූර දෙක සහ දරණ සහ විපක්ෂ නායක දූරය දෙමළ ජනතාවගේ නායකයෙක් දරන අතර දෙමළ ජනතාව නියෝජනය කරන පක්ෂ දෙමළ ජාතික සන්ධානය පමණක් නෙවෙයි EPDP සංවිධානය ඩග්ලස් දේවානන්ද මහත්මයාගේ EPDP සංවිධානය ඔවුන් දෙගොල්ලම මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලියට සම්බන්ධ වෙලා තියෙන අවස්ථාවක මෙය ඇත්ත වශයෙන්ම ස්වර්ණමය අවස්ථාවක්. මෙය අත නොහැරිය හැකි අවස්ථාවක්. අපිට තිබෙන්නේ ගරු මන්ත්‍රීතුමනි මුලස්නාරුද මන්ත්‍රීතුමනි we have a history of missed opportunities. අපේ ඉතිහාසයේ තිබෙන්නේ අපිට අපේ අතින් ගිලිහි ගිය අවස්ථාවක්. 1972 ව්‍යවස්ථාව හදපු වෙලාවේ බණ්ඩාරනායක චලනායකම් කිව්සුම පිළිබඳව අත වශයෙන් අපේ හිටපු ජනාධිපතිතුමා අපිට එදා දුන්න උපදෙස් තමයි we must explore all past attempts from the Bandar Nagar Chalonagam pact onwards. ඉතින් අපිට තිබෙන්නේ එවැනි අවස්ථාවක්. අපි එවැනි අවස්ථාවල් තිබුණා, එවැනි මිස්ඩ් ඔපචුනිටීස් ගිලිහි කිය අවස්ථාවල් පිළිබඳ ඉතිහාසයක් තියෙන අපිට පළවෙනි වරට අවස්ථාවක් ලැබිලා තියෙනවා සියලුම දෙනාට එකතු වෙලා හදන්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම දෙනාගේ මේකෙන් ගත්ත ඇතුව. එම නිසා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්නට අපි උත්සාහ කරන්නේ රට බෙදන්න නෙවෙයි, රට එක්සත් කරන්න බලය පිළිබඳ බලහවුල්කාරීත්වයකට එකඟ වෙන්න. මට මතකයි 1995 සහ 2004 ඒ කාලය තුළ බලය බෙදා හැරියම් පිළිබඳ අර ලොකු විවාදයක් තිබුණු ආකාරයේ මේ ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමත් ඩලස් අලහප්පෙරුම් මන්ත්‍රීතුමත් පාවිච්චි කරවා ඉතාමත්ම හොඳට දැනෙන වාක්‍යයක්. ඔවුන් කිව්වා රට නොබෙදමු බලය බෙදමු. ඔවුන් ඒකෙන් තේරුම් කර දුන්නේ ජනතාවට බලහවුල්කාරීත්වය ඇති කරගලා රට බෙදෙනක වළක්වමු කියලා. එම නිසා අද එදා අපිට වැඩේ කරන්න බැරි වුණා 2000 දී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොයෙකුත් හේතු නිසා එකඟ වෙන්න බැරි වුණ නිසා සහායම ක්‍රියාවලිය ඇදී ගිය නිසා අද එවැනි තත්ත්වයක් නෙවෙයි. හැබැයි මේක ඕනට වඩා කල් ගියොත් මේ වැඩේ කෙරෙන්නට තිබෙන ඉඩකඩ අඩු වෙනවා. පාර්ලිමේන්තුවක අඩුම ගානේ පළවෙන භාගය තුළ පළවෙන අවුරුදු දෙකහමාර තුළ මේක ඉවර කරන්න බැරි වුණොත් ඊළඟ මැතිවරණයට කිට්ටු වෙන්න ඉතාමත්ම ස්වභාවිකයි දේශපාලන පක්ෂ ඊළඟ මැතිවරණය දිහා බලනවා. කොහොමද ඊළඟ මැතිවරණයේදී මේක අපිට බලපාන්නේ, කොහොමද වාසිදායක ලෙස? ඒක ස්වභාවිකයි. එම නිසා අපේ ඉතිහාසයෙන් අපි ඉගෙන ගන්න ඕනේ 1990 ගණන්වල ඒ පනත් කෙටුම් පත පසු ඉදිරිපත් කිරීම පසු වට දාලා ඒ අභ්‍යාග්‍ය සම්පන්න ඒ තත්ත්වය පිළිබඳව තේරුද අපි ඉගෙන ගන්නට ඕනේ. එම නිසා අවසාන වශයෙන් මෙම රටේ අපේ රටේ සින සියලු ජන කොටස් දෙමළ, මුස්ලිම්, සිංහල සහ කඳු රට දෙමළ මේ සියලුම ජන කොටස් සහ විවිධ ආගමික කොටස් මේ සියලු දෙනාටම එකඟ වෙන්නට පුළුවන් මේ රට එක තනි රටක් තුළ නොබෙදුණු සහ නොබෙදිය හැකි ව්‍යවස්ථාවක් හදලා ඒ ව්‍යවස්ථාවට ඇතුළත් කරගන්නට කිරීම අවශ්‍යයි. බෙදුම් වාදයට විරුද්ධව අවශ්‍ය සියලුම ආරක්ෂක විධිවිධාන දාලා ඒ වගේම මේ රටේ විවිධ ජන කොටස් වලට මේ බලයට සහභාගී වෙන්න පුළුවන්. මේ රටේ දේශපාලන බලයට සහභාගී වෙන්න පුළුවන්. මේ රටේ ආණ්ඩුකරණයට සහභාගී වෙන්න පුළුවන්. මේ රට අපි සියලු දෙනාගේම රජය ලෙස පිළිගන්නට පුළුවන් සහ ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීමට අත්‍යවශ්‍ය ඒ පදනම දාන ව්‍යවස්ථාවක් හදන්නට අපිට අවස්ථාවක් ලැබිලා තිබෙනවා. ඒකෙන් අපි ප්‍රයෝජනය ගනිමු කියලා ආයාචනා කරමින් සියලු දෙනාටම මගේ වචන ස්වල්පයෙන් මේ අවසන් කරන
බොහොම ස්තුතියි. තාරක බාලසූරිය ගරු මන්ත්‍රීතුමා වතුමාන විනාඩි 9යි.
ස්තුතියි ගරු මුලස්දර් අරුඩ මන්ත්‍රීතුමනි. මෙම කාලෝචිත මාතෘකාවක් ඒ පිළිබඳව මට මගේ අදහස් ඉදිරිපත් කරන්න යම් කිසි කාලයක් දීපේකට මම තමුන්නාංශයට ප්‍රථමයෙන්ම මගේ ස්තුති ප්‍රකාශ කරන්න කැමැති. ඒ වගේම මම හිතන්නේ අද අපේ ජයම්පති මන්ත්‍රීතුමා මෙතනදී කතා කරා මේ කම්බිනේෂන් එක එන්නේ නැහැ කියලා. මම හිතන්නේ මම එතනින් පටන් ගත්තොත් හුඟක් හොඳයි කියලා. ඇත්ත වශයෙන්ම මන්ත්‍රීතුමනි මම හිතන්නේ මෙතනදී මේ කම්බිනේෂන් එක ඇවිදින් නැහැ. මේ කම්බිනේෂන් එක මේක ඇති කරා. දැන් අද අපි ගත්තොත් එහෙම ඒ වගේම මම හිතන්නේ මට ඉස්සෙල්ලා කතා කරපු කතිකෝ කීප දෙනෙක් කිව්වා 72 ව්‍යවස්ථාව ගැන, ඒ වගේම 78 ව්‍යවස්ථාව ගැන. එතකොට ඒ දෙමළ පක්ෂ ඒ ව්‍යවස්ථාවලට සම්බන්ධ වුණේ නැහැ කියලා. හැබැයි අද මෙතනදී ව්‍යවස්ථාවක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මන්ත්‍රීවරු 51 දෙනෙක් නියෝජනය කරන ඒකබද්ධ විපක්ෂයේ මම හිතන්නේ හරියටම ඒ කට්ටිය කියන දේ ඒ කට්ටියට අවස්ථාවක් දෙන්නේ නැතුව, ඒ කට්ටියට කාලයක් දෙන්නේ නැතුව, ඒ කට්ටියට ඒ හඬක් ඉදිරිපත් කරන්න දෙන්නේ නැතුව තමයි මේ ව්‍යවස්ථාව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මම මේ ප්‍රථමතාවට පාර්ලිමේන්තුවට ආපු හින්දාද කොහෙද මම හිතන්නේ මම දන්නේ නැහැ. මොකෝ අපිට දීලා තිබුණේ මේ ජාත්‍යන්තර බැඳීම් පිළිබඳව කතා කරන්න කියලා. නමුත් මේ මෝෂන් එක ගෙනාවපෙන් පස්සේ ඊට වඩා විශාල වෙනසක් තිබුණා. මේකේ මූලිකව මේ මෝෂන් එකේ තිබෙන්නේ ඒ ජිනීවා යෝජනා මාලාවේ ඉදිරි මොනවද කරන්න ඕනේ කියන එක. ඒතකොට මම හිතන්නේ අපේ මේ ජාත්‍යන්තර බැඳීම් පිළිබඳව කතා කරනකොට අපිට දේශීය බැඳීම් ගැන කතා කරන්න ඌමනාවක් නැද්ද? සමහර වෙලාවට අපි යුසුමක් අසම් කරලා නැතුව ඇති. නමුත් ඊයේ මම තවත් මන්ත්‍රීවරු කීප දෙනෙක් එක්ක කොටුව දුම්රිය ස්ථානයක ආවට ගියා. එතනදී අපේ රට ආරක්ෂා කරන්න අපි වෙනුවෙන් සටන් කරපු රණවීරෝ කීප දෙනෙක්ගේ ඒ කටි අත්කකුල් නැති කට්ටිය ඉන්නවා. ඒ කටි මොකද්ද ඉල්ලන්නේ? ඒ කටිට පෙන්ෂන් එක දෙන්න කියලා ඊටාම සාධාරණ ඉල්ලීමක් කරනවා. නමුත් අපි මෙව්වා ගැන කතා කරන්නේ නැහැ. එතන එක සොල්දාදුවෙක් හිටියා. ඊපස්සේ ටියර් ගෑස් ගහලා නැත්නම් කඳුළු ගෑස් ගහලා එයාගේ ඇස් නැති වෙලා තිබෙනවා. ඉතින් මම හිතන්නේ අපි මේ ජාත්‍යන්තර බැඳීම් ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපිට සදාචාර වගකීමක් නැද්ද? මෙන්න මේ වගේ අපේ ජීවිත බේරා දීපු මේ රණවීරවන්ව බලා ගන්න කියන එකත් මම ඊපස්සේ මේ සභාවට මතක් කරන්න කැමතියි. ඒ වගේ මම හිතන්නේ මෙතනදී මේ mantriවරු කීප දෙනෙක් මම හිතන්නේ යම් කිසි විදියකට ඒ අදහස් ඉදිරිපත් කරන්න ඇති. මේ ඒකාබද්ධ විපක්ෂයේ බලය බෙදා දෙන්න එකට විරුද්ධයි කියන එක. නැත්තම් මේක අපි මේ දේශපාලන වාසියක් ගන්න මෙතනදී උත්සාහයක් දරනවා කියන එක. මම මෙතනදී පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ අපි මේ බලය බෙදන්න අපේ විරුද්ධතාවයක් නැහැ. නමුත් අපි මේ කොහොමද මේ බලය බෙදන්නේ? මේ ක්‍රියාදාමය ගැන විරෝධතාවයක් තමයි අපි මෙතනදී ඉදිරිපත් කරන්නේ. මම හිතනවා ඕනෑම රටක මානව හිමිකම් ගැන එහෙම නැත්නම් අපේ මාධ්‍ය නිදහස, එහෙම නැත්නම් කාන්තා අයිතිවාසිකම්, එහෙම නැත්නම් ඒ නීතියේ ආධිපත්‍ය ගැන ඒවා ගැන අපි කතා කරන්න ඕනේ, සාකච්ඡා කරන්න ඕනේ. ඒවා වැඩි දියුණු කරන්න අනිවාර්යෙන්ම අවශ්‍යතාවක් තිබෙනවා. නමුත් අපි ඒවා කරන්න ඕනේ මම හිතන්නේ ඒ කරන්න ඕනේ අපේ අවශ්‍යතාවයට, මේ ජාත්‍යන්තරයේ අවශ්‍යතාවයට නෙවෙයි. මම හිතන්නේ මූලාස්තරුඩ මන්ත්‍රීතුමනි අද උදේ අපේ කමිටු රැස්වීමක් තිබුණා සාවර නියෝග පිළිබඳව. මම හිතේ ඉතාම හොඳ කමිටු රැස්වීමක් අපේ කතානායකතුමා තමයි ඒක මෙහෙව්වේ. ඒකද එක එක අදහස් හැම්බුණා. අපි ඒක කතා කරා, විවාද කරා. ඊපස්සේ අපි යම් කිසි විදිහකට අපිට එකතාවයකට එන්න පුළුවන් වුණා. එතකොට දැන් මේ වගේ ඇයි අපිට මේ බලය බෙදා දෙන එක ගැන කතා කරලා අපේ අදහස් අරගෙන ඉදිරිපත් කරන්න බැරි? මොකද මෙතනදී අපිට යම් කිසි සාධාරණ සැකයක් ඇති වෙනවා. දැන් මේ ආණ්ඩුවට උපදෙස් දෙන්න ඇවිදින් තියෙන සංවිධාන මොනවද? දැන් මේ හෙරිටේජ් ෆවුන්ඩේෂන් කියලා ආයතනයක් ඇවිදින් තිබෙනවා. එතකොට මේ දැන් ඒ සංවිධානයේ ලීසා කර්ටිස් කියන ඒ මහත්මිය මං හිතන්නේ මංගල සමරවීර ඇමතිතුමත් එක්කත් ගිය අවුරුද්දේද කොහෙද ඒ මාධ්‍ය සාකච්ඡාවක් ඉදිරිපත් කරා. නමුත් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බැලුවොත් එහෙම කවුද මේ ලීසා කර්ටිස් කියන්නේ කියලා, ඉස්සෙල්ලා ලීසා කර්ටිස් කියන්නේ CIA එකේ හිටපු ඇනලිස් කෙනෙක් හැටියට ඒ වැඩ කරලා තිබෙන්නේ. එතකොට දැන් මේ නැෂනල් එන්ඩවුන්මන්ට් ෆර් ඩෙමොක්‍රසි කියන ඒ ආයතනය තිබෙනවා. ඒ වගේම දැන් මං හිතන්නේ අපේ පාර්ලිමේන්තුවෙත් ඉන්පස්සේ මේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න කියලා මේ ඩිවලොප්මන්ට් ඕල්ටර්නේටිව් ඉන්ක් කියන මෙම ආයතනේ ඇමරිකානු ඩොලර් මිලියන 13ක්ද කොහෙද අපිට ආධාරයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මං හිතන්නේ මේ අපි කවුරුත් දන්න දේවල් තමයි මේ වෙනසුවෙලාවේ විශේෂයෙන්ම 2002 මේ ඩිවලොප්මන්ට් ඕල්ටර්නේටිව් ඉන්කෝපරේෂන් කියන මෙම ආයතනේ තමයි ඊපස්සේ ඒ රටේ ඒ විප්ලවයක් ඇති කර ගන්න ඊපස්සේ උත්සාහයක් දැරුවේ. ඉතින් මං හිතන්නේ මෙතනදී මං මූලාස්තරුඩ මන්ත්‍රීතුමනි මම අහන්නේ ඇයි අපිට මෙව්වා අපේම සාකච්ඡා මාර්ගයෙන් කරා ගන්න බැරි? ඇයි අපිට මේ එක එක බටහිර රටවල් පිටිපස්සෙන් ගිහිල්ලා ඒ කට්ටියගේ මේ යෝජනා මාලාව අපි ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක. ඉතින් එක පැත්තකින් බැලුවොත් එහෙම මේ ජිනීවා යෝජනා මාලාවේදී තිබෙන්නේ මේ රට අස්ථාවර කරන භාවයක්. මේක මේ රටේ ඒ දේශපාලන වෙනසක් කරන්න උත්සාහයක් දරන එකක් නෙවෙයි. මෙතනදී මේ රෙජීම් චේන්ජ් එකක් කරන්න දරන උත්සාහයක් නෙවෙයි. මේක සිස්ටම් චේන්ජ් එකක් කරන උත්සාහයක් කියලා අපිට මෙතනදී පැහැදිලිව කියන්න පුළුවන්. ඒ වගේම ගරු මූලාස්තර අරුඩ මන්ත්‍රීතුමනි මම හිතන්නේ අපි මේ මෑත කාලයේදී අපේ අනික් එක තමයි මම හිතන්නේ අපේ ජයම්පති මන්ත්‍රීතුමා කියපු දෙකටත්ම පිළිතුරක් දෙන්න ඕනේ. මෙතනදී මේ බලය බෙදා දෙන එක ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක සාධාරණ විසඳුමක් දෙන්න ඕනේ. දැන් අපි ගත්තොත් එහෙම 49%ක් වගේ දෙමළ ජනතාව තමයි ඊපස්සේ මේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉන්නේ. 51%ක් ඉන්නේ අනික් පළාත්වල ඉන්නේ. ඉතින් ඒ වගේම දැන් අපි ගත්තොත් එහෙම දැන් මං නියෝජනය කරන කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල කියන ප්‍රදේශයේ මාවනැල්ල ටවුමේ විශාල මුස්ලිම් ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් අපි ඒ කට්ටියට ඒ කට්ටියගේ අයිතිවාසිකම් දිනා ගන්න නැත්නම් ඒ කට්ටියට ඒ ආරක්ෂාවක් දෙන්න ඕනේ. නැත්නම් බැරි වෙලාවත් අපි මේ තියෙන ක්‍රමවේදයෙන්ම බලය බෙදා දීලා උතුරු නැගෙනහිරට බලය බෙදා දුන්නොත් එහෙම ඒකට ඒ පැතිවල ඉන්න සිංහල ජනතාවට ඊපස්සේ මේ වෙච්ච මේ අද මේ දෙමළ ජනතාවට වෙච්ච අසාධාරණයම ඉදිරියේදී නම් ඒ සිංහල ජනතාවටත් වෙන්න ඕනේ. එහෙමනම් අපි බලන්න ඕනේ මේ බලය බෙදා දෙන එක විතරක් නෙවෙයි කොහොමද අපි ඒ පළාත්වල ඉන්න ඒ සුළුතරයට ඒ කට්ටියට ඒ ආරක්ෂාවක් දෙන්නේ කියන එක මම පැහැදිලිව කියන්න කැමතියි. ඒ වගේම මම හිතන්නේ මෙතනදී මේ යෝජනා මාලාව දිහා බැලුවොත් එහෙම ඇත්ත වශයෙන්ම මේ යෝජනා මාලාවේ සෑහෙන භයානක දේවල් තිබෙනවා. ඒ වගේම මම හිතන්නේ අපේ මංගල සමරවීර විදේශ ඇමතිතුමා මෙතනදී දැනගන්න ඕනේ සාමාන්‍යයෙන් ඔය country specific යෝජනාවක් නැත්නම් ඒක රටක් ඉලක්ක කරලා ඒක ඒ යෝජනාවක් වෙනවා නම් බොහෝ දුරට ඒ එහෙම යෝජනාවක් ගේන්නේ මූලස්තර අඩු මන්ත්‍රීතුමදී ඒ යෝජනාවගෙන ඒ පාර්ශවයේ ඒ ඒ ඌමනා ඉෂ්ට කරන්න කියන එක මම මෙතනදී මතක් කරන්න කැමතියි. ඉතින් ඒ හින්දා තමයි මම හිතන්නේ ජෝන් කැරි මේ විදේශ ඇමතිතුමා 2015 දී ලංකාවට ආපුවෙන් පස්සේ ලංකාවත් එක්ක සාකච්ඡා කරලා කිව්වේ අපේ තිබෙන ඒ පීටීමේ වටිනාකම එතුමා පැහැදිලි කරා. ඒ වගේම ලංකාවට මොකද්ද කිව්වේ? Look beyond its borders කියලා කිව්වා. ඒතකොට මේ ඇමරිකාවත් එක්ක සම්බන්ධ වෙලා, ඒතකොට මේ ඇමරිකාවේ තියෙන ඒ අරමුණ ඉෂ්ට කරන්න කියන එකයි මම දකින්නේ.
තව විනාඩි දෙකක් තියෙනවා ඔබතුමා.
ස්තුතියි. ඒ වගේම මූලස්ද අරුණ මන්ත්‍රීතුමදී මෙතනදී කාරණා කීපයක් මේ කට්ටිය මේ ජිනීවා යෝජනා මාලාවේදී ඉෂ්ට කර ගන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි අපේ අධිකරණය වෙනස් කරන්න. අධිකරණය හරහා අධිකරණයෙන් ඒ බටහිර රටවල් වල ඉන්න ඒ විනිශ්චයවරු ගෙනල්ලා ඊපස්සේ යම් කිසි විදියකට ඒ විනිශ්චය ඒ නැත්තම් ඒ ක්‍රමවේදයක් ගේන්න. ඒ වගේම මෙතනදී කතා කරනවා අලුත් ව්‍යවස්ථාවක් ගේන්න. ඒ වගේම මෙතනදී ඒ උතුරු නැගෙනහිර ප්‍රදේශවල තිබෙන ඒ හමුදා කඳවුරවල් ඉවත් කරලා ඊපස්සේ ඒ ප්‍රදේශවල ඒ නැවත කට්ටිය පදිංචි කරන්න. මම හිතන්නේ මෙතනදී මේ නැවත ඒ ඉඩම් මේ නැවත ඒ දෙමළ ජනතාව දෙනවට මගේ කිසිම විරෝධතාවයක් නැහැ. නමුත් අපි මෙතනදී මතක තියාගන්න ඕනේ අවුරුදු 30ක් වගේ යුද්ධයක් අපි මෙතනදී සටන් කරා. ඉතින් ඒ නිසා මේක හිමින් පියවරෙන් පියවරට කරන්න ඕනේ. යම්කිසි විදිහකට විශ්වාසය දිනා ගන්න පුළුවන් විදිහට කරන්න ඕනේ. මම හිතන්නේ එක පාටම අපි ගිහිල්ලා දැන් අපි දන්නවා උතුරු නැගෙනහිර ඉන්න උතුරු පළාතේ ඉන්න ඒ මහැමතිතුමා යෝජනාවක් ගෙනාවා ඒ පැතිවල සිංහල බුදු පිළිම දාන්න ගේන්න එපා කියලා. ඉතින් මම කියන්නේ දැන් මේ වගේ දෙයක් මේ වගේ යෝජනාවක් ගෙනාවාම මුලස්දරුඩු මන්ත්‍රීතුමදී කොහොමද අපි විශ්වාසයක් ඇති කරගන්නේ? මේකෙන් සංහිඳියාවක් ඇති වෙනවද? ඒ වගේම මම හිතන්නේ මෙතනදී තවත් කාරණාවක් මතක් කරන්න ඕනේ. මෙතනදී මේ ප්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් තමයි ඇත්ත වශයෙන්ම මේ සංහිඳියාව තිබෙන ප්‍රශ්නයක්. ඒ වගේම accountability නැත්නම් වගවීම ගැන තිබෙන ප්‍රශ්නයක්. සමහර දැන් හුඟක් වෙලාවට ඉස්සෙල්ලාම මේ බටහිර රටවල් වලින් මේ සංහිඳියාවක් ගැන ඉස්සෙල්ලා කතා කරාට අද මේ සංහිඳියාව ගැන නෙමෙයි මේ හුඟක් වෙලාවට මේ රටවල් කතා කරන්නේ. අද මේ රටවල් කතා කරන්නේ ඒ වගවීම ගැන. දැන් මෙතන මම මේක ටේබල් කරන්න කැමති මේ ශ්‍රී ලංකාස් ඩෙමොක්‍රටිස් ට්‍රාන්සිෂන් ඒ නිව් එරා ෆෝ ද US ශ්‍රී ලංකා රිලේෂන්ෂිප් කියලා මේ ලීසා කර්ටිස් මහත්මිය testimony before the house committee on foreign affairs sub committee on asia and the pacific කියන මේ යෝජනා මාලාව දෙනවා. දැන් ඊපස්සේ මේකේ recommendations කීපයක් තිබෙනවා. recommendations මේ මහත්මිය ඉදිරිපත් කරලා තියෙනවා.
මුදමයි කාලය අවසන්යි කරු මන්ත්‍රීතුමා.
recommendations 7-8. එමේ මේ එක recommendation එකකින්වත් එක යෝජනාවකින්වත් සංහිඳියාව ගැන කතා කරන්නේ. අන්න ඒකයි මෙතන තියෙන කනගාටුකම. මෙතනදී කතා කරන්නේ ඊපස්සේ මේ වගවීම ගැන තමයි කතා කරන්නේ. ඉතින් මම හිතන්නේ අපි සම්පූර්ණයෙන්ම 100%ක් වගවීම ඉෂ්ට කරන්න ගියොත් එහෙනම් අපිට සංහිඳියාවක් මේ රටේ ඇති කරගන්න බෑ. ඉතින් මම එකග වෙනවා මේක හොඳ අවස්ථාවක්. ඒ වගේම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු අපි බලය බෙදා දෙන්න යම් කිසි විදියකට අපි එකගයි. ඒ හැබැයි අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මේ රට බෙදෙන්නේ නැති ක්‍රමවේදයකට යන්න. ඒ වගේම මේක අලුත් එක පාටම ගෙනල්ලා අලුත් විවස්ථාවකින් ගේන්න ඕනේ නැහැ. ඉන්දියාවේ විවස්ථාව මම හිතන්නේ 101 වතාවක්ද කොහෙද දැන්ටම වෙනස් කරලා තිබෙනවා. ඉතින් අපි මේ මොනහරි 19 ගෙනාවා වගේ ඒ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුත් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුත් අනිත් පක්ෂවල මන්ත්‍රීවරුත් අපිට සාකච්ඡා කරලා හොඳ දෙයක් තියෙනවා නම් ඊපස්සේ අපිට ඔක්කොම අත උස්සලා ඊපස්සේ ඒ වෙනස ගේන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඒක කරන්නේ නැතුව මේ කරන්න පුළුවන් දේවල් කරන්නේ නැතුව ඊපස්සේ මේ gediya pitin dala gediya pitin dana එකේ තමයි මෙතන බෑග් තියෙන්නේ. මොකද අපිට යම් කිසි විදියකට සැකයක් තිබෙනවා මේ gediya pitin දාපුවෙන් පස්සේ මේ මොනවහරි හංගලා තියෙනවාද කියලා.
අවසාන කරන කම.
ඉතින් ඒ නිසා ගරු මුලස්දරුඩු මන්ත්‍රීතුමදී මම හිතන්නේ අපේ විමල් වීරවංශ සැමතුමා කියපු අන්දමටම මේක ඇත්ත වශයෙන්ම මේ යෝජනාව ගේන්න ඇත්තේ එන මාසේ ඒ ජිනීවා යෝජනා මාලාව එන නිසා. කෙසේ වෙතත් මම හිතන්නේ මෙතනදී මේ මගේ මූලික අර්ථය තමයි මෙතනදී මේ බටහිර රටවල් වලට ඕන විදියට අපේ රටේ ඒ වෙනස්කම් කරන්න එපා. අපිට අවශ්‍ය විදියට අපේ රටේ ජනතාවගේ අභිලාෂ ඉෂ්ට වෙන විදියට අපේ අවශ්‍යතාව අනුව මේ වෙනස්කම් කරන්න කියලා සිටිමින්
බොහොම ස්තුතිවන්ත වෙනවා. ගරු මුජිබ රහමාන් මන්ත්‍රීතුමා විනාඩි 6යි ඔබතුමාට. ඊට පෙර ගරු එඩ්වඩ් ගුණසේකර මහත්මයා මූලසර පැමිණෙන්න.
ගරු මුජිබ රහමාන් මන්ත්‍රීතුමා
ස්තුතියි. ගරු මුලාසුන මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අපේ ගරු විපක්ෂ නායක සම්බන්ධන් මැතිතුමාගේ යෝජනාව අනුව කතා කිරීමට ලබස්ථාව දීම ගැන ස්තුතිවන්ත වෙනවා. අද විශේෂයෙන්ම අපි ඊටාම තීරණාත්මක අවධියකට අපි ඇවිල්ලා ඉන්නවා. ඒ තීරණාත්මක අවධිය තමයි අවුරුදු 60 ගානක් අපි අවුරුදු 69ක් අපි නිදහස සමරන මේ මොහොතේ අද වෙනකන් අපිට ඒ නිදහස ඒ ලැබපු දවසේ ඉඳන් ඒ ගමන් මාර්ගයේ තුල අපි ආපසු හැරිලා බැලුවොත් අපි රටක් හැටියට අපිට එහෙම සන්තෝෂ වෙන්න පුළුවන් කාරණා විශාල ප්‍රමාණයක් වෙලා නැහැ. අපිට වෙලා තියෙන හොඟාක් දේවල් කනගාටු වෙන්න පුළුවන් කාරණා තමයි වැඩි. අපි 69 48 අපි නිදහස ගන්නකොට එදා ඩී.එස්. සේනානායක මැතිතුමා ඒ නිදහස ගන්න වෙලාවදී කළපු කතාවේ තියෙන දේවල් තමයි අපි තවම කතා කරන්නේ. අපි ඒක ගැන තවම අපි කතා කරන ජාතියක් බවට පත් වෙලා තියෙනවා. අද අපි අරගෙන බැලුවම විශේෂයෙන්ම මේ රටට පෞගිය අපි ජනාධිපති මැතිවරණය ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණය ඒ දෙකේදීම අපි ප්‍රකාශ කළා මේ රටට අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ඕනේ කියලා. අපි ප්‍රකාශ කළා මේ රටේ සියලු ජන කොටස් වලට පිළිගන්න පුළුවන් ව්‍යවස්ථාවක් ගේන්න ඕනේ කියලා අපි කතා කළා. අපි ඒක වෙනුවෙන් පෙනී හිටියා. අපි ඒක වෙනුවෙන් මේ රටේ ජනතාවගේ ජනවරමක් අපි එදා ඉල්ලා සිටියා. ඒ ජනවරම අපිට ජනතාව ලබා දුන්නා. ඒක උතුරද නැගෙනහිරද දකුණද කියන එක අදාළ නැහැ. මේ රටේ බහුතර ජනතාවක් අපේ අපිට අපි කියන දේ පිළි අරගෙන ඒ මේ රටේ ව්‍යවස්ථාව වෙනසක් සඳහා ඒ වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න ඒ ජනවරම අපිට ලබා දුන්නා. ඒ වගේම අපි පාර්ලිමේන්තු මැතිවරණයේදීත් අපි මේක නැවත අපි කියා සිටියා මේ රට ගෙන යන්න නම් මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණත් එක්ක අලුත් ව්‍යවස්ථාවක් හදන්න අලුත් රටක් හදන්න අපිට ජනබලයක් ලබා දෙන්න කියලා. අපි දන්නවා මේ පාර්ලිමේන්තු මැතිවරණයේදීත් එදා ඒ ජනතාව පිළි අරගෙන ඒ බලය අපිට ලබා දීලා තියෙනවා. අද ඒ බලය ලබාගෙන අපි මේ ගමන ඉස්සරහට අපි යනකොට අද මේක වටන්න මේක නවත්තන්න යම් යම් බලවේග අද ක්‍රියාත්මක කරනවා. එදා ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ව්‍යවස්ථාව ඊටාම ඒ ව්‍යවස්ථාවට විරුද්ධව ඒ ව්‍යවස්ථාව ඒකාධිපති ව්‍යවස්ථාවක් කියලා පට්ට ගහපු ඒ ව්‍යවස්ථාව මේ රටට පාපයක් කියලා පට්ට ගහපු ඒ ව්‍යවස්ථාව වෙනුවෙන් මේ රට ගිනි තියපු ඒ ව්‍යවස්ථාව වෙනුවෙන් මේ රටේ නොයෙකුත් දේවල් කරපු උදවිය අද ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න අද කතා කරනවා. අද ජේ.ආර්. ජයවර්ධන මහත්මයා හිටියත් අද ඒ ව්‍යවස්ථාව ගෙනාපු එක්සත් ජාතික පක්ෂය අද ඒ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ කියලා මේ මතයේ ඉන්නවා. අද එක්සත් ජාතික පක්ෂය කියනවා ඒ ව්‍යවස්ථාවේ තියෙන දේවල් වෙනස් කරලා අපි මීට වඩා හොඳ ව්‍යවස්ථාවක් ගේමු කියලා අද එක්සත් ජාතික පක්ෂය පෙනී හිටිනවා. අද එක්සත් ජාතික පක්ෂයේ මේ මතයේ ඉන්නකොට එදා ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ව්‍යවස්ථාව එපා කියපු උදවිය ඒක මේ රටට පාපයක් කර්මයක් කියලා ඒකාධිපති ව්‍යවස්ථාව පරාජය කරමු කියලා රට පුරා කළු කොඩි දාපු රට පුරා පෙළපාලෙගේ උදවිය අද ඇවිල්ලා කතා කරනවා ජේ.ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාව හොඳයි මේ ව්‍යවස්ථාව ගේන්න එපායි කියලා කියනවා. ඉතල අපිට අහන්න වෙනවා මොකද්ද මේ අපබ්‍රංශ කතා? එදා ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවට විරුද්ධව පෙළපාලෙ ගිහිල්ලා මේ රටේ තරුණයෝ 60,000ක් විතර වගේ බිලි දෙන්න ඒ කැරලි ගහපු ඒ නායකයෝ අද ඇවිල්ලා අපිට කියනවා ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව හොඳයි මේ අලුත් ව්‍යවස්ථාව ගේන්න එපායි කියලා. ඒ හින්දා අපිට පේරෙනවා මුලසුන මන්ත්‍රීතුමනි මේ එන්නේ මේගොල්ලෝ කැමති නැහැ මේ රටේ මේකට යන්න. ඊළඟට අපිට මේ ජාතික ප්‍රශ්නය ගැන අපි කතා කළාම අපි බලය බෙදීම ගැන කතා කළාම අපි මේ රටේ තියෙන මේ පළාත් සභා ශක්තිමත් ගැන කතා කරනකොට අපි දන්නවා යුද්ධය අවසන් වුණාට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයාට මේ රටේ අවස්ථාවක් ලැබුණා. ඒ අවස්ථාව තමයි මේ රටේ සියලු ජන කොටස් එක්සත් කරලා මේ රටේ බලය බෙදීම හරහා නැවත මේ රට අලුත් මාවකට ගෙන යන්න පුළුවන් වරමක් මහින්ද රාජපක්ෂ මහත්තයාට ලැබුණා. ඒ ලැබිච්ච වරම උඩ එදා එතුමා මොකද්ද කතා කළේ? එදා එතුමා කතා කළා 13 පස් කියලා කිව්වා. 13 වෙනි සංශෝධනයෙන් එහා ගිය විසමුණුකට එදා ඉන්දියාවට ගිහිල්ලා මන්මෝහන් සිං ඉස්සරහා වැඳ වැටිලා ජී.එල්.පීරිස් මහත්තයා එදා කිව්වා අපි යනවා 13 වෙනි සංශෝධනයෙන් එහා ගිය විසමුණුකට යන්න තමයි. එදා මහින්ද රාජපක්ෂ මහත්තයා කතා කළේ එහෙම කතා කරපු උදවිය දැන් ආපැත්තට ආයි අංශක 180ක් අනිත් පැත්තට ඇරලා අපිට කියනවා මෙන්න මේ රට බෙදන්න හදනවා ෆෙඩරල් ගේන්න හදනවා මේ රට ආයි කඩන්න යනවායි කියලා ආයි මේ රටේ ජාතිවාදය අවුස්සන්න හදනවා. ඒ හින්දා ගරු මන්ත්‍රීතුමනි අපි එක දෙයක් කියන්න ඕනේ අපි මේ රට මේ පළාත් සභා ක්‍රමය තහවුරු කරගෙන ඉස්සරහට යන්න අද අවස්ථාව ලැබිලා තියෙනවා. ඊළඟට කතා කරා රණවිරුව ගැන කිව්වා විමල් වීරවංශ මන්ත්‍රීතුමා.
එතුමා ඉදන් කිව්වා මේ රණවීර හිරෝ හිරේ දැම්මයි කියලා. එතුමාට මතක් කරන්න ඕනේ අපි ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරයි කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හමුදාවේ හිටපු හමුදා සොල්දාදුවෙක් අත්අඩංගුවට අරගෙන අවුරුදු ගණනාවක් ඒ සොල්දාදුව හිරේ තියාගෙන ඉඳලා පස්සේ දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී තීන්දුවක් දීලා තියෙනවා. ඒක වැරදි, මේ සොල්දාදුවට වන්දි ගෙවන්න කියලා දැන් ශ්‍රේෂ්ඨාධිකරණය මේ ගියසුමානි තීන්දුවක් දුන්නා. කවුද මේ හමුදාව සොල්දාලු බොරු චෝදනාවට තියාගෙන හිටියේ? කවුද තියාගෙන හිටියේ? අපිද තියාගෙන හිටියේ? අපි නෙමෙයි තියාගෙන හිටියේ. අපි දන්නවා ජෙනරල් ෆොන්සේකාට කරපු දේ. අද හමුදාවේ රණවිරුව ගැන කතා කරන උදවිය ලෝකයේ ඉන්න හොඳම හමුදාපති කියපු ජෙනරල් ෆොන්සේකාව බෙල්ලෙන් අල්ලගෙන ගිහිල්ලා අවුරුදු ගණනාවක් හිරේ තියාගෙන හිටපු ය උදවිය අද නිකන් මැරිලා ඉපදිලා වගේ ඇවිල්ලා අපිට කියන්න හදනවා සොල්දාදුවන් ගැන. ඒ හින්දා ගරු මන්ත්‍රීතුමනි, අද අපි කියන්න ඕනේ අපි මේ රට එක ස්ථානයකට අපි ගෙනල්ලා තියෙනවා. මේ රට අපි නැවත මේ රටේ ඒ බලය අහිමි වෙච්ච පිරිස ජාතිවාදය අවුස්සන්න හදනවා. එදා පළාත් සභාව ගේනකොටත් ඇවිල්ලා කිව්වා රට බෙදන්න හදන්නේ මේ රට කඩනවායි කියලා. එහෙම කතා කරලා මුළු රටම ගිනි තියන්න හැදුවා. මුළු රටම ගිනි තිබ්බා එදා. නමුත් අපි දන්නවා අද පළාත් සභාව ඇති වෙලා රට එහෙම දෙකට කැඩුනේ නැහැ. අද පළාත් වලට බලය යම් ප්‍රමාණයකට විමධ්‍යගත වෙලා අද ඒ පළාත් සභාව තුල පළාත් සභාවට විරුද්ධව කතා කරපු උදවිය අද ඒකේ වරප්‍රසාද භුක්ති විඳගෙන ඒ පළාත් සභාව තුල ඒ ජන ආදරගෙන තියෙනවා. අපි ඒගොල්ලන්ට ඒව මතක් කරන්න ඕනේ. ඒ හින්දා ගරු සභාපතිතුමනි, අද අවසාන අවස්ථාව අපිට ලැබිලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එකතු වෙලා මේ රටේ ප්‍රධාන පක්ෂය වන, මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය වන මේ ජාතික අර්බුදයට, මේ ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් හොයාගෙන අපි සියලු දෙනාටම පිළිගන්න පුළුවන් විවස්ථාවක් හදාගෙන අවසාන අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. ඒ හින්දා අපි මේ අවසාන අවස්ථාව අපේ රටේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් අපේ දරුවන් වෙනුවෙන් අපි ඒක ප්‍රයෝජනයට ගන්නවද නැත්නම් මේ රට ආපසු හරවලා අපි මිලෙච්ඡත්වයට ගෙනියනවද කියන එක අපි තීරණය කළ යුතුයි ගරු සභාපතිතුමනි. ඒ හින්දා මේ අවස්ථාව පැහැරිය යුතු නැහැ. මේ අවස්ථාව අපි ලබා ගන්න ඕනේ. ඒ හින්දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ලැබිච්ච වරම අපි මතක තියා ගන්න ඕනේ. මේ රටේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න, මේ රටේ ජනවාරික අර්බුදය විසඳන්න, මේ රටට අලුත් රටක් හදන්න ලැබිච්ච ජනවරමක් කියන එක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ලැබුණ ජනවර්ම ඒ ජනවර්ම කියන එක අපි මතක තියා ගන්න ඕනේ. ඒ හින්දා ඒ ජනවර්මට පිටිපාන කාටවත් මේ ආණ්ඩුව තුල ඉන්න බෑයි කියන එකත් මතක තියා ගන්න ඕනේ. ඒ හින්දා ඒ ජනවර්මට පක්ෂව කතා කරන්නත් ආණ්ඩුව තුල ඉන්න සියලු දෙනාමත් ඒක මතක තබාගත යුතුයි කියමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා. බොහොම ස්තුතියි.